You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඉතින් මේ සතියේ අන්තර්ජාතිකව වැඩිපුර අවධානයට ලක් වූ කරුණු සමගින් ලෝවට විදෙස් විත්ති සමගයි දැන් අපි SBS සිංහල වර්සටහනෙන් ඔබ වෙකුතු කරන්නේ. අදත් ඒ සඳහා සුපුරුදු පරිදි අපිත් සමග සම්බන්ධ වෙනවා AFP මාධ්‍යජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයබෝන් අමල්.
අයබෝන් චරිත.
ඔව් අමල්, අපි මහිතන්නේ පසුගිය සතියේත් මුලින්ම කතා බහ කළ කාරණේ සම්බන්ධයෙන් තමයි අපි තවදුරටත් නවතරතුරු මහිතන්නේ අපිට ගෙන එන සිදුවන්නේ මේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට දැන් මේ බ්‍රෙක්සිට් ගනුදෙනු නිසා මුහුණ දෙන්නට සිදු වී ඇති තත්ත්වය පිළිබඳව අපිට අලුතෙන්ම වාර්තා වෙනවා නේද? දැන් මේ අධිකරණය විසින් ඔහුගේ ඒ යම් ක්‍රියාකලාපයක් සම්බන්ධයෙන් තීරණයක් ලබා දී තිබෙනවා. මම කැමති ඒ ගැන වැඩිපුර දැනගන්න.
ඔව් චරිත, මේ මුලින්ම වෙලා තියෙන්නේ බොරිස් ජොන්සන් අපි දන්නවා ගිය සතියේ ඔහු පාර්ලිමේන්තුව සති පහකට කල් තැබුවා. බ්‍රෙක්සිට් එකට සති දෙකක් කලින් නැවතත් පාර්ලිමේන්තුව සැසිව ආරම්භ කරන්න කියලා. ඉතින් මෙතන මේ විදිහට මෙවැනි තීරණාත්මක අවස්ථාවක පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් නොයෙකුත් පාර්ශ්වයන් උසාවි ගිහිල්ලා තිබුණා. ලන්ඩන් නුවරත් උසාවියකට මේ පිළිබඳ පැමිණිල්ලක් ගොනු කරලා, නමුත් එතනදී උසාවිය කියා මහාධිකරණය කියලා තිබුණා පාර්ලිමේන්තුව කල් තැබීමට ඒකට අග්‍රාමාත්‍යවරයාට තියෙන අයිතිය සම්බන්ධයෙන් උසාවිය මැදිහත් වෙන්න කැමති නැහැයි කියලා. නමුත් අලුත්ම ප්‍රවණතා අලුත්ම තත්ත්වය තමයි ස්කොට්ලන්තයේ ඒ තියෙන සිවිල් මහා අධිකරණයකට පෙත්සමක් ගොනු කරලා තිබුණා. මේ විදිහට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ කරපු ක්‍රියාකලාපය පාර්ලිමේන්තුව කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී, මේක ඔහුගේ පටු දේශපාලන අරමුණක් සඳහා කරපු කාරණාවක් කියලා පෙත්සමක් ගොනු කරලා තිබුණා. මේ පෙත්සම ස්කොට්ලන්තයේ ඒ ඉහළ අධිකරණය ඒකට අනුකූලව තීන්දුවක් දීලා වහාම නැවතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ කියන නියෝගය නිකුත් කරලා තියෙනවා. නමුත් මේ ස්කොට්ලන්තයෙන් දුන්න මේ තීන්දුව දැන් ඇත්තටම ඒ තීන්දුවට එරෙහිව බොරිස් ජොන්සන්ගේ රජය අභියාචනයක් බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණයට, ඒ කියන්නේ ලන්ඩන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් ඉදිරිපත් කරන්න නියමිතයි. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අඟහරුවාදා වෙනකොට බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලොකු දැඩි විරෝධයක් මතුවලා තිනවා බොරිස් ජොන්සන් මේ ගත්තු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්. ඔහුට නැවතත් පාර්ලිමේන්තුව කැඳවන්න කියන ලොකු බලපෑමක් තියෙනවා. ඒ එක්කම ඔහු මෙතන අත්නොමතික ලෙස කටයුතු කළා කියන චෝදනාව මත ඔහුට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා ඔහුගේ පක්ෂයත් ඒ වගේම විපක්ෂයේ බොහෝ පිරිසකුත් මේ වෙනකොට දැඩි ලෙස බලපෑම් කරමින් ඉන්නවා. ඉතින් ඇත්තටම මේ බ්‍රෙක්සිට් එක නිසා ආරම්භ වෙච්ච ඒ පාර්ලිමේන්තුවේ අර්බුදකාරී තත්ත්වය අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහා ගැටලුවක්, එහෙම නැත්නම් අතිවිශාල ව්‍යාකූල තත්ත්වයක් බවට දැන් පත් වෙලා තියෙනවා.
අවමල, එතකොට දැන් මේ තත්ත්වය හමුවේ මේ ඔක්තෝබර් 31 වෙනිදායින් පසුව දැන් මේ බ්‍රිතාන්‍යයට ඇත්තටම යුරෝප සංගමයෙන් මේ කොන්දේසි රහිතවම ඉවත් වන්නට සිදු වේද? මොන වගේ තත්ත්වයක් උදා වේද?
ඔව්, මෙතන ඇත්තටම චරිත බොරිස් ජොන්සන් දිගින් දිගටම කියාගෙන හිටියේ යුරෝපා සංගමයේ සමග එකඟතාවයක් තිබුණත් නැතත් තමා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඔක්තෝබර් 31 වෙනිදා ඉවත් කර ගැනීමට ඒ සඳහා කැපවලා කටයුතු කරනවායි කියලා. නමුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ වෙනකොට දැන් නීති සම්මත කරගෙන තියෙනවා. ඒ ආකාරයට යුරෝපා සංගමයේ සමග එකඟතාවයකින් තොරව ඔක්තෝබර් 31 වෙනිදාට යුරෝපා සංගමෙන් ඉවත් වන්නේ නැහැ කියලා. ඉතින් අලුතෙන් පත්වෙන අග්‍රාමාත්‍යවරයෙකුට වුණත් දැන් ඒ නීති අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඉතාමත්ම කෙටි කාලයක් තුළ යුරෝපා සංගමය සමග කුමන හෝ එකඟතාවයකට එන්නට තියෙනවා මේ කාරණාව ඉෂ්ට කර ගැනීම සඳහා. ඉතින් බොරිස් ජොන්සන් අද ඇත්තටම පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතර අග්‍රාමාත්‍යවරයෙක්ගේ තනතුරට පත් වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ කොන්සර්වටිව් පාලක පක්ෂයට පාර්ලිමේන්තුවේ තිබිච්ච බහුතරය අහිමි වෙලා දැන් ඇත්තටම සුළුතර ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නොත් ඔහු ගත්තා වූ තීන්දුව වැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් එහෙනම් අනිවාර්යෙන්ම බොරිස් ජොන්සන්ට තමගේ ධූරයෙන් ඉවත්වන්නට සිද්ධ වෙනවා. එහෙම නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් පාර්ලිමේන්තුව කල් දැමීම නීතියට පටහැනි නැtei කියලා. එහෙමනම් පාර්ලිමේන්තුවේ ඊළඟ සැසිය ආරම්භ වන්නට තියෙන ඔක්තෝබර් 14 වෙනිදා. එතකොට මේ ඔක්තෝබර් 14 වෙනිදාින්දලා 31 වෙනිදා වෙනකම්, ඒ කියන්නේ සති දෙකක කාලයක් ඇතුළතදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සිද්ධ වෙනවා යුරෝපා සංගමෙන් ඉවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ යම්කිසි තීරණයකට එළඹෙන්නට, එසේ එන්නට බැරි වුණොත් එහෙමනම් මේ යුරෝපා සංගමෙන් ඉවත් වෙන කාල සීමාව ලබන අවුරුද්දේ ජනවාරි 31 දක්වා දීර්ඝ කිරීමටත් පාර්ලිමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඉතින් කෙටි කාලීන වශයෙන් කිසිම එකඟතාවයකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපෙන් වෙන් නොවෙනවයි කියන සහතිකය දැන් මේ වෙනකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඒ අනපනත් මේ වෙනකොට සම්මත කරගෙන තියෙනවා.
ඔව්, එතකොට අපිට ඒ වගේ මසනන්ට ලැබෙනවා බ්‍රිතාන්‍යෙන් මේ බ්‍රෙක්සිට් වලින් පසුව විශේෂයෙන්ම දැන් ඔස්ට්‍රේලියාවත් මං හිතෙන් ප්‍රචලිත කාරණයක් සම්බන්ධයෙන් මේ බ්‍රිතාන්‍ය විශේෂයෙන්ම අන්තර්ජාතික සිසුන් රඳවා තබා ගැනීමට වෙනස් විදිහේ ක්‍රියාකලාපයක් ගන්නට බලාපොරොත්තු වෙනවා කියලා අපි කැමති ඒගෙනත් දැනගන්න.
ඔව්, මෙතන චරිත දැන් බ්‍රිතාන්‍යයේ දැනට ඉගෙනුම ලබන විදේශවලින් පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගෙන් 50%ක් වැඩි පිරිසක් දැනට බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි හදාරන සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් විදේශිකයන් හැටියට තමයි හඳුන්වාගෙන තියෙන්නේ. මේ සිසුන්ට දැනට තියෙන බ්‍රිතාන්‍යයේ අනපනත් එහෙම නැත්නම් නීතිවලට අනුව තමන්ගේ උපාධිය ලබා ගත්තට පස්සේ ඔවුන්ට මාස 4ක් පමණයි බ්‍රිතාන්‍යයේ රැඳී ඉන්නට වීසා බලපත්‍රය ලබා දෙන්නේ. නමුත් දැන් මේ බ්‍රෙක්සිට් එකත් එක්කම බ්‍රිතාන්‍ය යෝජනා කළා, මේ සතියේදී යෝජනා කළා මින් ඉදිරියට බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලබන විදේශීය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඔවුන්ගෙන් උපාධිය හෝ පශ්චාත් උපාධිය ලබා ගත්තට පසුව තවත් අවුරුදු දෙකක කාලයක් බ්‍රිතාන්‍ය තුල රැඳී ඉඳලා ආරක්ෂාවක් සොයා ගැනීමට කාල සීමාවක් ලබා දෙන්නට කියලා. යම්කිසි හේතුවකින් ඔවුන්ට ඒ අවුරුදු දෙක ඇතුළතදී ආරක්ෂාවක් ලබා ගන්නට නොහැකි වුණොත් නැවතත් වීසා එකකට ඉල්ලුමක් දාන්න, එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයෙන් ඉවත් වන්නට සිද්ධ වෙනවා. නමුත් ඒ අවුරුදු දෙක ඇතුළතදී රැකියාවක් සොයා ගන්න පුද්ගලයෙකුට බ්‍රිතාන්‍යයේ පදිංචි වෙලා ඒ තමන්ගේ ආරක්ෂා කටයුතු කර ගැනීමට අවසර ලබා දීමට දැන් බ්‍රිතාන්‍ය තීන්දුව කරලා තියෙනවා. මේකට හේතුව හැටියට උන් දක්වන්නේ චරිත දැනට යුරෝපා සංගමයේ රටවල් වලින් පැමිණ ශිෂ්‍යයන්ට කිසිම කරදරයකින් තොරව බ්‍රිතාන්‍යයේ ඕනෑම කාලයක් රැඳිලා තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ රැකියාව කිරීමේ පහසු තියෙනවා. නමුත් බ්‍රෙක්සිට් එකෙන් පස්සේ මේ දැනට යුරෝපා සංගමයේ තියෙන ශිෂ්‍යයන්ට ලබා දීලා තියෙන ඒ වරප්‍රසාදය අහිමි වෙනවා. එතකොට ඒ හිඩස තිරවීම සඳහා ලෝකයේ අනෙකුත් රටවලින් පැමිණෙන විදේශීය ශිෂ්‍යයන්ට මේ අවස්ථාව ලබා දෙන්නට උන් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවලින්, කියන්නේ ලංකාව වගේ රටවලින් බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලබන්නට යන ළමුන්ට මේක බොහොම ලොකු සහනයක් හැටියට දක්වන්න පුළුවන්. මොකද තමන්ගේ උපාධිය ලබා ගත්තට පස්සේ යටත් පිරිසෙන් අවුරුදු දෙකක්වත් බ්‍රිතාන්‍යයේ රැඳී ඉඳීමට මින් ඉදිරියට ඔවුන්ට ඒ අවසර ලබා දෙනවයි කියන ඒ පොරොන්දුව බ්‍රිතාන්‍ය මේ සතියේදී ප්‍රකාශයට පත් කළා.
එතකම අපිට ඇමරිකාවෙන් වාර්තා වෙනවා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයා වන ජෝන් බෝල්ටන් ඉල්ලා අස්වූ බවට. මේ ඇත්තටම මොනවාකාරයේ බලපෑමක් සිදු කරාවිද?
ඔව් චරිත, ඇත්තට මෙතන ජෝන් බෝල්ටන් තනතුරෙන් ඉවත් කළාද, එහෙම නැත්නම් ඔහු ස්වේච්ඡාවෙන් ඒකෙන් අස්වුණාද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද බෝල්ටන් කියලා කිව්වේ ඔහු තමන්ගේ කැමැත්තෙන්ම දවල මන්දිරයේ සේවයෙන් ඉවත් වුණයි කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඊට හාත්පසින්ම විරුද්ධ කතාවක් කිව්වේ මේ දෙපළ අතර තිබිච්ච මතභේදයන් නිසා ඔහුට සිද්ධ වුණාය කියලා ජෝන් බෝල්ටන් සේවයෙන් ඉවත් කරන්නට. ඉතින් මේ ජෝන් බෝල්ටන් කියන්නේ චරිත ඇත්තටම බොහොම ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමේදී බොහොම දැඩි මත දක්ෂිණාංශික මතධාරියෙක් හැටියට තමයි ඔවුන්ව හඳුන්වලා තිබුණේ. ඉරානය සම්බන්ධයෙන්ුත්, ඒ වගේම උතුරු කොරියාව සම්බන්ධයෙන්ුත්, ඒ එක්කම අපි බැලුවොත් වෙනිසුවේලාවේ ඇතිවෙච්ච ඒ බලාර්ගලයේදී බොහොම දක්ෂිණාංශික අදහස් ඇති බොහොම දැඩි මතධාරියෙක් හැටියට තමයි බෝල්ටන් හඳුන්වලා තිබුණේ. ඉතින් බොහෝ අවස්ථාවල ඩොනල්ඩ් ට්‍රම්ප්, අතරම ඩොනල්ඩ් ට්‍රම්ප්ත් දක්ෂිණාංශික පුද්ගලෙක් වුණාට ඔහුටත් වඩා ඉතාමත්ම අන්තවාදී ලෙස ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙවන්නට කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට බෝල්ටන්ව හඳුන්වලා තියෙනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඉරානය සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ට යම්කිසි සාකච්ඡාවක් ආරම්භ කරන්නට අවශ්‍ය වෙලා තියෙන අවස්ථාවකදී ඒකට බොහොම විරුද්ධව කටයුතු කරපු කෙනෙක් හැටියට බෝල්ටන්ව හඳුන්වනවා. ඒකම උතුරු කොරියාව සම්බන්ධිනුත් එහෙමයි චරිත. ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න යන අවස්ථාවලදී බොහොම දැඩි ලෙස මෙතන යුදමය ඇමරිකාවේ යුදමය ශක්තිය ප්‍රදර්ශනය කරන්න ඕන කියන තැන තමයි බෝල්ටන් බොහෝ අවස්ථා ඉඳලා තියෙන්නේ. ඒ එක්කම බෝල්ටන් බොහෝ අවස්ථාවල ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු පෞද්ගලිකව කරපු කතාබහ සම්බන්ධයෙන් ජනමාධ්‍යයට තොරතුරු රහස් තොරතුරු ලබා දුන්න කියන චෝදනාවත් ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළා තියෙනවා. විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාසවල සුලි කුණාටු ඇති වෙන අවස්ථාවලදී මේ සුලි කුණාටු පාලනය කිරීම සඳහා න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවා හරින්නට ඕනේ කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවයි කියලා ඇමරිකාවේ ජනමාධ්‍යයට කතාවක් ලැබිලා තිබුණා. ඉතින් මේ කාරණාව ජනමාධ්‍යයට රහසිගතව ලබා දුන්නේ ජෝන් බෝල්ටන් කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් සැක කරලා තිබුණා. ඉතින් ඒ කාරණාවත් ඔහුගේ සේවය අවසන් කිරීමට දායක වුණා කියලා තමයි විශ්වාස කරන්නේ. කෙසේ වෙතත් දවල මන්දරයේ හිටපු අති දක්ෂිණාංශක ඒ ඉහළම නිලධාරියා දැන් තනතුරින් පහ කරලා තියෙනවා. මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දවල මන්දිරයේ 12කට දුසිමකට අධික පිරිසක් ප්‍රධාන නිලධාරීන් පිරිසක් මේ වෙනකොට ඉතාමත්ම කෙටි කාලයක් තුළ සේවයෙන් නිරපලා තියෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දවල මන්දිරයේ කටයුතු කිරීම ඒතරම් පහසු නැති බව තමයි මේ ජෝන් බෝල්ටන්ගේ තනතුරෙන් පිටත් වීමත් සමගම අපිට දැන් පේනෙන්නට තියෙන්නේ.
ඔව්, එතකම අපිට ඊශ්‍රායලයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු විසින් මේ ජෝර්දාන් වැලි නම් ඒ ප්‍රදේශයක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනව නේද? ඒ ගැනත් අපි දැනගන්න කැමතියි මල්.
ඔව් චරිත, මෙතන දැන් ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර තියෙන අර්බුදයේ මූලික අංගයක් වෙලා තියෙන්නේ 1967 පැවති යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය විසින් අත්පත් කරගත්තු පලස්තීන භූමිය. ඒ භූමිය තවමත් ඊශ්‍රායලය පදිංචි වෙලා ඒ කටයුතු කරනවායි කියන චෝදනාව. ඉතින් මේවට විශේෂයෙන්ම මේ බටහිර ඉවුර එහෙම නැත්නම් වෙස් බැංක් කියන ප්‍රදේශය තවමත් ඊශ්‍රායලයේ ග්‍රහණයේ පවතිනවා. නමුත් කිසිම ජාත්‍යන්තර නීතියකින් ඒ ප්‍රදේශය ඊශ්‍රායල් භූමිය හැටියට පිළි අරගෙන නැහැ. නමුත් බෙන්ජමින් නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා ඔහුගේ මැතිවරණ ප්‍රකාශයේ දැන් පොරොන්දුවක් ලබා දීලා තියෙනවා. ඔහුට නැවතත් පාර්ලිමේන්තුවේ බලය ලබා දුන්නොත් ඔහු මේ වෙස් බැංක් ප්‍රදේශය ඊශ්‍රායලයේ ප්‍රදේශයක් හැටියට නම් කරනවායි කියලා. නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා මේ දක්ෂිණාංශික කොටස් වලින් ඡන්දය ලබා ගැනීමේ අරමුණෙන් මේ විදිහට තමන්ගේ මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කරලා තියෙන්නේ ඒ වෙස්ට් බැංක් වල එහෙම නැත්නම් බටහිර ඉවුරේ දැනට 1967 ඉඳලා ඊශ්‍රායලයේ බලහත්කාරයෙන් අල්ලා ගන්න තියෙන ප්‍රදේශ ඊශ්‍රායල් භූමිය හැටියට නම් කරනවායි කියලා. ඉතින් මේක ඇත්තටම මැද පෙරදිග ඉතාමත්ම ආන්දෝලනාත්මක දෙයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ අල්ලපු රට වෙන ජෝර්දානය සමග දැනට ඊශ්‍රායලය සාමගිවිසුමක් ඇති කරගෙන තිබුණට මෙතනදී ජෝර්දානය දැන් කියනවා මේ විදිහට මේ නෙතන්‍යාහු දැනට පොරොන්දු වෙන විදිහට ඔහු බටහිර ඉවුරත් අත්පත් කරගත්තොත් පලස්තීන ප්‍රදේශ අත්පත් කරගත්තොත් එතකොට ජෝර්දානය සමග තියෙන ඒ සාමගිවිසුමත් ඔවුන්ට අවසන් කරන්නට සිද්ධ වෙයි කියලා නැවතත් අති භයානක අර්බුදකාරී තත්වයක් මුළු මැද පෙරදිගම මතුවෙන්න පුළුවන් කියලා මේ නෙතන්‍යාහු කරන්නට යන මේ කාරණාවත් එක්කලා.
ඔය එක්කම අපි පසුගිය සතියේ මේ Google සමාගමට දඩ ගෙවීමට සිදු පුවතක් පිළිබඳ කතා කළා. දැන් මේ වන විට අපිට වාර්තා වෙනවා මේ ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් නැවතත් Google සමාගම වෙත ඇඟිල්ල දිගු කරලා තිබෙනවා. මේ ඇත්තටම කුමක් සම්බන්ධයෙන්ද?
ඔව්, මෙතන දැන් Google සමාගම ඒ Google සේවාවන් ලබා ගන්න පුද්ගලයන්ගේ දත්ත පරිහරණය කිරීමේදී ඒවා නිසියාකාරයෙන් ඒවා දත්ත ලබා ගත්තද ඒ එක්කම අනෙකුත් සමාගම් වලට තරඟකාරී ලෙස කටයුතු කරන්නට ඒ ඉඩ ප්‍රස්තාව ලබා දුන්නද කියන කාරණාව පිළිබඳ තමයි ඇමරිකාවේ ඒ ප්‍රාන්ත 48ක පරීක්ෂණයක් එකම අවස්ථාවකදී ඒ එක එක ප්‍රාන්තවල ආරම්භ කළා තියෙන්නේ Google සමාගම කොයි ආකාරයෙන්ද මේ අපි කියන මේ ඇන්ටි ට්‍රස්ට් ලෝ එක වයලට් කරේ. එහෙම නැත්නම් මේ ජනතාවගේ විශ්වාසය කඩවෙන ආකාරයට ඔවුන් කටයුතු කළාද කියලා. මෙතන කැලිෆෝනියා සහ ඇලබාමා කියන ප්‍රාන්ත දෙක ඇරෙන්න අනිත් ඇමරිකාවේ සියලුම ප්‍රාන්තවල මේ වෙනකොට මේ පරීක්ෂණය ආරම්භ කළ තියෙනවා චරිත. විශේෂයෙන්ම මේ සර්ච් එන්ජින් එහෙම නැත්නම් අපි යමක් අන්තර්ජාලයේ සොයනකොට ඒ අපි අන්තර්ජාලයට පිවිසෙන හැම අවස්ථාවකදීම අපි Google පාවිච්චි කරා නම් මේ Google සමාගමට අපේ පරිගණකවල තිබිච්ච දත්ත, ඒ වගේම අපේ අපි එතනදා කටයුතු වලද කොයි ආකාරයෙන් අපි මොන වගේ දේවල් වලට කැමති, මොන වගේ දේවල් වලට මිලදී ගන්න, මේ සියලුම කරුණු, මේ අපේ අපි පිළිබඳ සියලුම තොරතුරු නොයෙකුත් වෙළඳ ව්‍යාපාරවලට, ඒ වගේම දැන්වීම් ලබා දෙන අයට මේ ජනතාවගේ තොරතුරු නීති විරෝධී ලෙස මේවා විකුණුවා, හැම නැත්තම් මේවා ලබා දුන්නා කියන චෝදනාව තමයි එල්ලලා තියෙන්නේ. ඉතින් දැනට මේක තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් හැටියට තමයි ඇමරිකාවේ මේ ප්‍රාන්ත 48 මේක සිදු කරන්නේ. නමුත් මේකෙන් අවසානයේදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ Google සමාගම ඇමරිකාවේ නීති කඩ කරලා තියෙනවා නම් ලොකු බලපෑමක් Google සමාගමට ඔවුන් එල්ල කරන්නට උත්සාහ කරනවා. විශේෂයෙන්ම මේ Google සමාගම විසින් දැනට ලබා දෙන ඒ සේවාවන් එක සමාගමක් යටතේ පවත්වනවා වෙනුවට ඒවා කඩා වෙනත් සමාගම් කීපයක් හැටියට ඒවා ස්ථාපිත කරන්න කියලත් ඔවුන් යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා.
අමල එකම අපිට වාර්තා වෙනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මාසයේ අගදී සංචාරයක් ආරම්භ කිරීමට නිමිතයි පාකිස්තානයේ සමග. නමුත් පාකිස්තානයේ දෙසින් අපිට එහි ඒ ආරක්ෂිතභාවය පිළිබඳව දැන් පුවත් ලැබෙනවා නේද? ඒ ගැනත් අපි අවසාන වශයෙන් කතා කළොත්.
ඔව් චරිත, මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ ඔවුන්ට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තොරතුරක් ලැබුණායි කියලා. ශ්‍රී ලංකාව පාකිස්තානයේ සංචාරය කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා පිලට යම්කිසි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙන්නට හැකියාවක් තියෙනවා කියලා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට අවවාද කළා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 27 වෙනිදා මේ තරඟ 6ක් සඳහා පිටවෙන්න දැනට තීන්දු කළ තිබුණත් ඒ ගැන නැවත සලකා බලන්නට කියලා, ආරක්ෂාව පිළිබඳ නැවතත් අගෙයිමක් කරන්නට කියලා. ඉතින් මේ වෙනකොට පාකිස්තාන් බලධාරීන් ප්‍රකාශ කළා තියෙන ඔවුන්ගේ දැනුම අනුව නම් ශ්‍රී ලංකාවට විරුද්ධව යම්කිසි ශ්‍රී ලංකා කණ්ඩායමට විරුද්ධ ප්‍රහාරයක් ඉල්ලන කිරීම ගැන ඔවුන්ට තොරතුරු අනාවරණය වෙලා නැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සම්පූර්ණ ආරක්ෂාව ලබා දීමට ඔවුන් අපකැප වෙලා ඉන්නවයි කියලා. 2017 දී එක තරගයක් සඳහා ශ්‍රී ලංකාව ලාහෝර් නුවරට ගිහිලා තිබුණා. නමුත් 2009 ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට එල්ල වුණු වෙඩි ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් 6 දෙනෙක් තුවාල ලැබුවා. ඒ එක්කම පාකිස්තාන් පොලිස් නිලධාරීන් 6 දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙලා තවත් සාමාන්‍ය වෙසියන් 2 දෙනෙකුත් ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් ඒ 2009 ඒ සිද්ධියෙන් පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ යෑමට මැලිකමක් දක්වලා තියෙනවා. බොහොම කලාතුරකින් තමයි විදේශීය කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරලා තියෙන්නේ. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණ තරඟ 6කට ඉදිරිපත් වෙන්න, එක් දින ඕවර් 50යි තරඟ 3කුත්, ඕවර් 20යි 20 තරඟ 3කුත්. නමුත් දැන් ඒ සංචාරය නැවත අගෙයීමකට ලක් වෙලා තියෙනවා. අලුතෙන් ලැබිච්ච මේ ආරක්ෂාව පිළිබඳ ලැබිච්ච අනතුරු ඇඟවීමත් එක්කලා.
ඔව්, එහෙමනම් අමල් අපි ස්තුතිවන්ත වෙනවා ඔබට. අපි නැවතත් ලබන සිකුරාදාත් හමුවේ. මායිබෝන්.
ආයිබෝන් චරිත.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.